ඊළඟට ගරු තුෂාර ඉඳුනිල් ගරු මන්ත්‍රීතුමා.
ස්වාමී ස්තුති ගරු මන්ත්‍රීතුමිය, මූලාසනේ මන්ත්‍රීතුමියනි, අද මම හිතන්නේ සමාජ සවිබල ගැන්වීම් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සහ අනෙකුත් කැබිනට් නොවන අමාත්‍යංශ දෙකක් පිළිබඳව විවාදී පැවැත්වෙන අවස්ථාව. සාමාන්‍යයෙන් සමාජ සවිබල ගැන්වීම් කියන කාරණය ගත්තාම මේක බොහොම පින් රැස් කරගන්න පුළුවන් අමාත්‍යංශයක්. අවංක චේතනාවෙන් කරනවා නම්, සැබෑ අරමුණකින් කරනවා නම්, මේක රට තුල විශාල වශයෙන් වැඩ කටයුතු කරන්නට පුළුවන් අමාත්‍යංශයක්. ඉතින් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා දයාගමගේ ඇමතිතුමා වගේ ඇමතිවරුන් මේ කටයුත්ත බාර අරගෙන මේ කරන්න ආරම්භ කරලා තියෙන කටයුතු පිළිබඳව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. හැබැයි එක්කම සමාජ සේවා කටයුතු ගත්තාම මේක පළාත් සභාවලටත් වෙන් වෙලා තියෙන විෂයක්. පළාත් සභාවල මේ සමාජ සේවා අමාත්‍යංශයන් බොහොම සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම රජයක් හැටියට ගම්වලට මේ අමාත්‍යංශයේ කොයිතරම් දුරට යනවද, සේවයක් සැලසෙනවද කියන කාරණය පළාත් සභාවල ඉඳලා පාර්ලිමේන්තුවට ආපු අපිට සාමාන්‍යයෙන් අපිට බොහොම පැහැදිලිව පේන දෙයක්. විශේෂයෙන් අපි කතා කරන්නට ඕන දැන් පින්පඩි කියලා සහන ආධාරයක් ලබා දෙනවා. ඒක මම හිතන්නේ කවුරුත් දන්න කාරණයක්. අපේ අහිංසක වැඩිහිටියන් කරකියාගත දෙයක් නොහැකිව ඉන්න අය ඒ පින්පඩිය ගන්න තැපල් කන්තෝරුවට මාසේ අන්තිමට සමහරවිට ඔවුන්ට ඇවිදගෙන යන්න බෑ. ඔවුන් ත්‍රිවිල් රථයක ගිහිල්ලා ආපහු ඒ පින්පඩිය අරගෙන එන්න ඒ ත්‍රිවිල් රථයේ ගාස්තුවවත් ගෙවා ගන්න හැකියාවක් නැහැ. මේක දීර්ඝ වශයෙන් අපි හැමදාම හැම අවස්ථාවකම අපි කතා කරපු කාරණයක්. පින්පඩිය හැටියට ගෙවන ඒ සොච්චම් මුදල අදටත් ඒක දැනෙන්න අඩුම තරමේ මාසෙකට අවශ්‍ය වෙන ඒ වැඩිහිටියෙකුට අසරණයෙකුට අවශ්‍ය වෙන බේත් ටික ගන්න අවශ්‍ය වෙන ප්‍රමාණයක් ඒ පින්පඩිය තුල ලැබෙන්නේ නැහැ. මම විශේෂයෙන් ඒ ගැන සඳහන් කරන්න ඕනේ. ඒකම අපි අපේ රජයට අපි ගෞරව කරන්නට ඕනේ. වැඩිහිටි ආධාරය හැටියට පසුගිය රජයන් වලින් ලබා දුන්න රුපියල් 1000ක ආධාරයක් අවුරුදු 70කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. අපේ රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු මන්ත්‍රීතුමිය. අපි ආපු ගමන් පළමු වෙනි වතාවට අපි කළා රුපියල් 1000ක් ලබා දුන්නේ වැඩිහිටි ආධාරය අපි රුපියල් 2000ක් බවට පත් කළා. මේ අය ලේකරෙන් අපි ඒක රුපියල් 5000ක මට්ටමට අපි පත් කළා. ඉතින් ඒකට අපි විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒක යම් දැනෙන දෙයක්. මට ඔබතුමිය මගේ වෙලාව කොච්චර තියෙනවද මම දන්නේ නැහැ. මට සම්පූර්ණ වෙලාව විනාඩි 10යි.
විනාඩි 8ක් කාලයක් තියෙන ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. කතා කරගෙන යන්න.
ඉතින් වැඩිහිටි ආධාරය ඒක මම යෝජනා කරනවා. ඒ තිබිච්ච ප්‍රමාණය වැඩි කරනවා. වැඩි කරන එක සාධාරණයි, ඒක කළ යුතුයි. නමුත් සමෘද්ධි ඒ වැඩිහිටි ආධාරය ලබා දෙන අය ලබා දෙන ප්‍රමාණය හැම ග්‍රාමසේවා වසමකටම ඒ ප්‍රමාණය වැඩි කරන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපි විශේෂයෙන් කරන්නට ඕනේ. මොකද ග්‍රාමසේවා වසම් වල විශාල ප්‍රමාණයක් ඉන්නෝ ඒ වැඩිහිටි ආධාරය ලබා ගැනීමට අවුරුදු 70ේ වයස ඉක්මවලා ගිහලා නමුත් දෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. ඒකම අපි ගත්තාම දැන් සමෘද්ධි ව්‍යාපාරයේ අපි සමෘද්ධි ව්‍යාපාරය ගැන අපි ඒකත් විශේෂයෙන් සමෘද්ධි ලාභීන්ට ඒ ලබා දුන්න සමෘද්ධි සහනාද ආධාරය අපි දෙගුණ තෙගුණ කරා මේ රජයේ පත් වුණාට පස්සේ ඒ සමෘද්ධි ලාභීන්ගේ ඒ පිළිබඳව සුබපැතුමක් හෝ අපිට මේ රජයට ප්‍රශංසාවක් නැති වුණාට මේ සමෘද්ධි ලාභීන්ගේ ඒ දීමනාව අපි 3-4 ගුණයකින් අපි වැඩි කළා. හැබැයි පහුගිය ආණ්ඩු කලේ ඒ සමෘද්ධි ලාභීන් ටික තමන්ගේ රැස්වීමට අප්පිටි ගහන්න, කොඩි වනන්න, සෙනඟ පෙන්වන්න, ඔළු ගෙඩි ටික පෙන්වන්න දක්කගෙන ගියා ගාල් කරුවා මිසක් ඒ සමෘද්ධි ලාභීන්ට ලබා දුන්න සුබ සාධනයක් නැහැ. හැබැයි අපි රජයක් හැටියට ඇවිල්ලා අපි ඒ සමෘද්ධි ලාභීන් ටික සමෘද්ධි ලාභීන්ගේ ඒ ප්‍රතිලාභය අපි 3-4 ගුණයකින් අපි වැඩි කරුවා විතරක් නෙමෙයි අපි ඔවුන්ව සම්පූර්ණයෙන් මුදවා හැරියා දේශපාලන නායකයා වෙනුවෙන් කොඩි වනන්න, දේශපාලන නායකයා වෙනුවෙන් අප්පටි ගහන්න, ඔලුගෙඩි පෙන්වන්න, ඔල්වර්සයි යන්න, පෙළපාලි යන්න. ඒ දේශපාලනීකරණය වෙච්ච සමෘද්ධි ව්‍යාපාරය අපි සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයෙන් බැහැර කළා. විශේෂයෙන් අපේ රජයක් හැටියට අපි ක්‍රියාත්මක කරපු එක හොඳ ලක්ෂණයක් හැටියට අපි ඒක සලකන්න පුළුවන්. එතකොට අපි දඟිනවා දැන් මේ සමෘද්ධි ලාභීන් ඒ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු කරා අපි ළඟාවුවාද කියන එක. විශේෂයෙන් ඒ සමෘද්ධි ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් වුණාද? මෙතෙක් කාලයක් යන අනුගමනය කරපු වැඩපිළිවෙළ තුළින් සමෘද්ධි ලාභීන් ඔවුන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තද කියන කාරණය ගැන අපි ආයාපෝ හිතන්න ඕනේ. සම්පූර්ණයෙන් ඒකට හේතුව එක්තරා පක්ෂයක එකම පක්ෂයක ගංවල ඉන්න නියමුවන් පිරිසක් තමයි මේ සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි නියාමකවරුන් බවට පත් වෙලා ඉන්නේ. ඔවුන් ඒ ඉන්න සමෘද්ධිලාභීන්ගේ ජීවිත නගා හිටවන වෙනුවට ඔවුන් හැමදෙස්සම උත්සාහ කරන්නේ තමන් ගැතිකම් කරන පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය කරගෙන යන්න. ඉතින් ඒ ව්‍යාපාරය කරගෙන යන ගමන් දැඩි ඒකාධිපතිවාදයක් පවත්වාගෙන යන ගමන් අර මුකුත් කරකියා ගත නොහැකි අහිංසක අසරණ සමෘද්ධිලාභීන් මත යටවෙමින් ඔවුන්ගේ දේශපාලනය කරගෙන යනවා මිසක් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න කරපු දෙයක් නම් අපිට පේනෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් මේ පිළිබඳව මම මතක් කරමින් විශේෂයෙන් කියන්නට ඕන දැන් මේ වෙනකොට පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලස්ථාන කළමනාකාරවරියක් සමෘද්ධි මූලස්ථාන කළමනාකාරවරියක් මේ අර පහුගිය දින 52ක කාල සීමාව තුළ මේ මූලස්ථාන කළමනාකාරවරිය සම්පූර්ණයෙන් ඇයට අභූත චෝදනා එල්ලකොට ඒ පරීක්ෂණයන් අවසන් වනතෙක් කියලා එතුමිය ඒ කළමනාකාරවරිය මාරු කරනු ලැබුවා වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට නාරම්මල. ආපහු ඒ පරීක්ෂණ ඉවර වුණාට පස්සේ ඒ පරීක්ෂණ වලින් ඒ අත දික් කරපු ඒ කරපු චෝදනා කිසිම දෙයක් ඔප්පු නොවුණාට පස්සේ බොරු ඒවා අසත්‍ය බවට ප්‍රකාශ වුණාට පස්සේ ආපහු එතුමියව ආපහු පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ටාසෙට එතුමියව ආපහු ලබා දෙනවා. හැබැයි දැන් මේ වෙනකොට අද දවසෙත් ඊයේ දවසේ ඇතුළුව සමෘද්ධි නිලධාරීන් දිගින් දිගටම ඒ අය දැවැන්ත වර්ජනයක යෙදිලා කාර්යාලවලට යන්නේ නැහැ, බැංකු කටයුතු පවත්වාගෙන යන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේ කළමනාකාරවරිය මේ ස්ථානයට පැමිණීම වෙනුවෙන් සම්පූර්ණයෙන් විශාල අරගලයක් කරනවා මේ නැවත ඒ ස්ථානයට පැමිණීම වලක්වාලීම සඳහා. මොනවද මේ චෝදනා? මේ කළමනාකාරවරිය කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු එකයි මේ තියෙන ප්‍රශ්නේ. මේ කළමනාකාරවරිය තමයි කමනි වසන්තා කුමාරි පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කමනි වසන්තා කුමාරි කියන කළමනාකාරවරිය. ඇය ගරු මන්ත්‍රීතුමියනි, පහුගිය කාල පරිච්ඡේදය තුල සමෘද්ධි නිලධාරීන්ගේ මුදල් ආක්‍රමිකතා සම්බන්ධව විගණනයට ලැබීම සඳහා ඇය කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේක මේ සමෘද්ධි කළමනාකාරවරිය කළ තියෙන එක වැරද්දක්. මේ සමෘද්ධි නිලධාරීන්ගේ මේ නිර්ණායක අනුව ඊගාවට සමෘද්ධි සහනාධාර අක්‍රමිකතා සම්බන්ධව සහනාධාර ඉවත් කළ යුතු සහනාධාරයන් ඉවත් නොකිරීම, නව සංශෝධනයන් ඒවා නොකිරීම, දැඩි ඒකාධිපතිභාවයකින් තමන්ගේ කොට්ටාසේ සමෘද්ධි ලාභීන්ගේ නාම ලේඛනය පවත්වාගෙන යෑම. එතකොට දැන් මේ සමෘද්ධි කළමනාකාරවරිය ආපහු පෙන්නුම් කරලා තියෙනවා ඒ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ ඉන සමෘද්ධි නිලධාරිවරුන් 9 දෙනෙක් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරලා තමයි මේ සේවයට ඇතුළත් වෙලා තියෙන්නේ. මේ බරපතල වැරදි. ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරලා යම්කිසි රජයක තනතුරක් දරනවනම් ඒක ඒ සේවයෙන් පැහැර හරින්නට හේතුවක් වෙනවා. වගේම මෙතෙක් කාලයක් රජයෙන් ලබාගත් වැටුප් ආපහු ගෙවන්නට හේතුවක් කාරණයක් වෙනවා. වගේම නීතියෙන් දරුවන් ලැබිය යුතු වරදක්. මෙන්න දැන් එහෙම 9 දෙනෙකුගේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනකටත් එහෙම පරීක්ෂණයක් නැහැ, මුකුත් නැහැ. දඬුවම ලැබෙන්නේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරලා ඒ රැකියා අදට සුරක්ෂිතව කරගෙන ඉන්න අයට නෙමෙයි දඬුවම ලැබෙන්නේ. ඒ කරුණු ඉදිරිපත් කරන කල්මනාකාරව හරියට තමයි දඬුවම ලැබෙන්නේ. මේව තමයි මේ සමෘද්ධි ව්‍යාපාරයේ ගමන් කරන්නේ. ඊගාවට මේ 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 සමෘද්ධි කල්මනාකාරව වරිය මේ කරලා තියෙනවා කියන වරේ තමයි මම මේ කියන්නේ. එතකොට සහන අරුණ ණය අක්‍රමිකතා. දැන් සමෘද්ධි ලාභීන්ට ලබා දෙන්න තියෙන ණය බොහෝ සමෘද්ධි නිලධාරීන් තමන්ගේ ඒ අයගේ නම් වලින් ඒ ණය මුදල අරගෙන තමන්ගේ කටයුතු වෙනුවෙන් භාවිතා කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. තමන්ට තමයි ඒ මුදල ගන්නෙ. හැබැයි ණය මුදල ඒ සමෘද්ධි ලාභියෝගේ නමින් තමයි ගන්නෙ. සමහරවිට ඒ ගන්න ණය මුදලෙන් යම්කිසි කොටසක් කොමිස් එකක් හැටියට පගාවක් හැටියට කප්පමක්.
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසානයි.
මට තව විනාඩියක් දෙන්න. ඉතින් මෙන්න මේ කරලා තියෙන එක වැරද්දක් මේ සමෘද්ධි ව්‍යාපාරේ. වසර 15 20 25 එකම ග්‍රාම සේවා රසම තුල මුල් බැහැගෙන මේ දැඩි ඒකාධිපති වාදයක් තුල හැසිරෙන සමෘද්ධි නිලධාරීන්ගේ කටයුතු පිළිබඳව මම හිතන වහාම පරීක්ෂා කර යුතුයි. මේ පිළිබඳව වහාම කටයුතු කළ යුතුයි. ඒකම සමාජ ඒකම අවුරුදු 22ක කාලයක් එකම ස්ථානයේ සේවය කරන කීප දෙනෙක්ගේ තොරතුරු එළිදරව් කිරීම මේ 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 මේවා තමයි මේ කරලා තියෙන වැරදි. ඉතින් විශේෂයෙන් මම කියනවා දැන් මේ කමනී වසන්තා කුමාරි කියන සමෘද්ධි කළමනාකාර වරිය සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට කාර්යාලවලට යන්නේ නැතුව බැංකු කටයුතු වළක්වාලමින් විශාල වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න යනවා. මේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල තියෙන සමෘද්ධි ජාලයේ තියෙන අක්‍රමිකතාවයන් හෙළිදරව් කිරීම පිළිබඳව අපි විශේෂයෙන් අපි ඒ නිලධාරිනියට ස්තුතිවන්ත වෙනවා. එතුමියට රස්සාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. එතුමිය සේවය කළේ අපිත් එක්ක නෙමෙයි. හැබැයි එතුමිය කෙලින් නැගී හිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂව නෙවෙයි. එතුමිය කෙලින් නැගී හිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂව නෙවෙයි. එතුමිය නැගී හිටින්නේ සමෘද්ධි ව්‍යාපාරය තුළ සමෘද්ධි නිලධාරීන්ගේ දැඩි ඒකාධිකාරය සහ ඔවුන්ගේ තියෙන ඒ තියෙන අසාධාරණකම් වලට විරුද්ධව. ඒ නිසා මම ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී ගරු දයාගමගේ ඇමතිතුමාටත් ඒ පිළිබඳව අවධානයට ගන්න කරුණාකරලා මේ සඳහා මැදිහත් වෙන්න. සමෘද්ධි ව්‍යාපාරය තුළ
ඒ අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
නිලධාරීන්ගේ
විනාඩි 4ක් වැඩියෙන් ලබාගෙන දෙන්න.
නැගී සිටින්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් අපේ උගත් මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමා, ඒ වගේම යමක් කරන්න ඇවිල්ලා අමාරුවේ වැටිලා ඉන්න අපේ දයාගමගේ ඇමතිතුමාගේ තමාත්‍යාස වෙනුවෙන් යම් කිසි කෙටි එකතු කිරීමක් කරන්න අවස්ථාව ලැබියු ගැන මම සතුටු වෙනවා. ප්‍රථමයෙන් මම අපේ හර්ෂද සිල්වා මැතිතුමා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අපේ රටේ ආර්ථිකයේ උඩු යටිකුරු කරන දැවැන්ත වෙනසක අත්‍යවශ්‍ය භාවය ප්‍රායෝගික අත්දැකීම් තුළින් ඔබතුමාට මේ වන විට වැටහිලා තියෙනවා. පක්නිසාද යත් මෑත ඉතිහාසයේදී අඩුම වර්ධන වේගය 3% දක්වා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටලා තියෙනවා. විදේශ සංචිත බරපතල ලෙස කඩා වැටලා තියෙනවා. රුපියලේ අගය බාල්දු වෙලා තියෙනවා. ණයගැති භාවය කවදාක්වත් නැති ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. විදේශ ආයෝජන පිළිබඳ මිත්‍යාවන් පුපුරා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව තුල විවිධ කැබිනට් මණ්ඩලය තුල තියෙන හැලෑප්පීම් සමාජ ක්‍රමයටත් වෙළඳ පොළටත් බරපතල ලෙස කාන්දුවීම කරන කොටගෙන සියලුම පුද්ගලිකාංශය හිරිවැටිලා තියෙනවා. ඔවුන්ට ණය වාරික පොලී ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ව්‍යාපාරවල වැඩ කරමින් සිටි විශාල පිරිසකට මේ දිනවල වැඩට එන්න එපා කියනවා. ආරක්ෂා අවස්ථා හිමි වෙමින් යනවා. ඉතින් මේ තත්ත්වයේ තුල අනිත් සියලුම දෙනත් කියන්නේ wait and see ඉඳලා බලමු කියන ප්‍රතිපත්තියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ තත්වයේ තුල ඔබතුමාට විශාල වගකීමක් පැවරෙනවා. මෙය විෂයානුබද්ධ ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනෙක් ලෙස අපේ රටේ පුළුල් ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම සඳහා ප්‍රධාන කරුණු දෙකක් ගැන ජාතිය වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ. ස්වභාවික සම්පත් දෙක. එකක් හිරුවෙලිය. මේ හිරුවෙලිය කොහොමද පූර්ණ ලෙස උපයෝජනය කරගන්නේ? රටේ තියෙන ප්‍රශ්න විසඳීම සඳහා, ජනතාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම සඳහා. දෙක, ලක්ෂ සංඛ්‍යාත වූ මානව සම්පත, මිනිස්සු, ශ්‍රමය. හා රටේ අතිමහත් බහුතර ශිෂ්‍ය පරම්පරාව විශ්වවිද්‍යාලවල හා අනිකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන 50 ලක්ෂයකට ආසන්න මේ මානව සම්පත කෙසේද වඩා ඉහළ මට්ටමට ගෙන එන්නේ කියන ප්‍රශ්න, ස්වභාවික සම්පත් දෙක පිළිබඳ අලුතෙන්ම සිතෙනවාට වඩා වැඩිපුර යමක් හිතලා, පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දැකලා, කියනවාට වඩා වැඩිපුර යමක් කරලා පෙන්වුවොත් විතරයි රටට අලුත් ගමනක් ඇති වෙන්නේ. දැන් අද දිනේදී මම මේ ගරු සභාවේ අවධානයට යොමු කළ ඉතා වැදගත් අපේ රටේ අමාත්‍යාංශයක් මානව සම්පත සම්බන්ධයෙන් මේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශේ. වෘත්තීය පුහුණු අමාත්‍යාංශේ විශේෂයෙන් පසුගිය කාලේ දලස් අලප්පෙරුම්ම මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශේ විශාල ඉස්සරහා ගමනකට අඩිතාලම දාලා තිබුණා. මම හොඳටම දන්නවා එතුමා බලවත් ලෙස අපිට පෙළඹවීම කළා තමයි තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වලා දුන්නේ. එයින් පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල විශ්වවිද්‍යාල 11ක ලක්ෂ්මන් කිරියල්ල උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් උදව් කරලා දැන් තාක්ෂණ පීඨ ඇති වෙනවා. ඒ අතර එතුමා විශ්වවිද්‍යාල විද්‍යා ආයතන යුනිවර්සිටි කොලේජස් 25ක් සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් පිහිටවන්න කටයුතු කළ සමාරේව ආරම්භ කළා තිබුණේ. මේ විශ්වවිද්‍යාල විද්‍යායතන ඩිප්ලෝමා උපාධි නොවන පාඨමාලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි වෙන අයට යම්කිසි දක්ෂතාවයක්, කුසලතාවයක්, නිර්මාණාත්මක හැකියාවක් ඇති කරගන්න පුළුවන් යුනිවර්සිටි කොලේජස් කියන එක ලෝකයේ හැම රටකම තියෙනවා. ඉතින් ඒවා 25ක් හදන්න සියලුම සම්පත් ලබාගෙන තිබුණේ. දැන් අවුරුදු 4ක් ගියා. මේ තුල අලුතෙන් ඒ දලස් ඇමතිතුමා ආරම්භ කළත්, මම ආරම්භ කළත්, ලක්ෂ්මන් ඇමතිතුමා ආරම්භ කළත් රටට හොඳ දෙයක් නම් ඒ දේ කරන්න ඕනේ. ඉතින් ඒ දේ කිරීම නතර වෙලා තියෙනවා. ඊළඟට වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ 7ක්වත් රාජ්‍ය අරමුදල් භාවිතා නොකර තමයි හරිත සරසවිය NSBM එක හැදුවේ. පිටිපන්න මගේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට අල්ලපු වැටේ මේ විශ්වවිද්‍යාලයේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ අලුත් ආදර්ශයක්. 30,000කට ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න අය සාධාරණ ගාස්තුවක් ගෙවන 100%ක් රාජ්‍ය අයිතිය යටතේ තියෙනවා. 7%ක්වත් රජයේ අරමුදල් නැහැ. බිලියන 10කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරලා දැන් දරුවෝ 15,000ක් පමණ ඉගෙනුම ලබනවා. අර ණය වාරික ගෙවනවා. කාටවත් මුදලාලි කෙනෙක්ට නෙමෙයි, ව්‍යාපාරිකයෙක්ට නෙමෙයි, රජයට ඒ මුදල ලැබෙන්නේ. මේ ණය ටික ගෙවල ඉවරුනාට පස්සේ රාජ්‍ය බැංකු ණය දීලා තියෙන්නේ. ඒක ජාතියේ සම්පතක් බවට පත් වෙනවා. එතකොට දරුවන්ට මේ විදේශයකට ගෙවන මුදල් වලට වඩා විශාල අඩු මුදලකට තමයි ඒක ලබා දෙන්නේ. ඒ ඉතාම දර්ශනීය ලංකාවේ කිසිම හිරිකිතයකින්, කැතයකින් තොරව ජාත්‍යන්තර මට්ටමේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ගෙනිහිල්ලා පෙන්වන්න පුළුවන්. පේරාදෙණිය තරම් සුන්දර නැහැ මේ පරිසරය. නමුත් එවැනි හරිත පරිසරයක් තුල නිර්මාණය කළේ. දැන් මේ විශ්වවිද්‍යාලෙ මොකද වෙන්නේ? මේ විශ්වවිද්‍යාලය මේ ගැසට් නිවේදනයෙන් පවරලා තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශයට. මේ බලන්න, මේ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ 1984 අංක 18 තෘතිකා වෘත්ති අධ්‍යාපන පනත, 1990 අංක 20 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පනත, 1995 අංක 12 ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන පනත, 1976 අංක 23 වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත, 2008 අංක 31 ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත 2014 අංක 31 මේ පනත් සියල්ලම ක්‍රියාත්මක කිරීමේ බලය මේ ගැසට් නිවේදනයෙන් ඉෂාක් බදුද්දීන් ඇමතුමාට පවරනවා. එතුමා ගැන ප්‍රශ්නයක් නෙමෙයි. එතුමා කර්මාන්ත විෂය භාර ඇමතිට මේ පනත් ටික පවරනවා. පැවරුවට පස්සේ එහි දෙවැනි තීරුවේ 31 වෙනි අයිතමයට පසුව පහත සඳහන් ඇතුළත් කිරීමෙන් ඒ කියන්නේ වෘත්තිය හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය සීමා සහිත නිපුණතා සංවර්ධන අරමුදල ලංකා ජර්මන් කාර්මික අධ්‍යාපන ආයතනයේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය සහ අනුබද්ධ ආයතන වෘත්තිය තාක්ෂණික විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සාගර විශ්වවිද්‍යාලයේ ජාතික කාර්මික අධ්‍යාපන ආයතනයේ කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව වාණිජ දෙපාර්තමේන්තුව මේ සියල්ල ඉෂාක් බදුද්දීන් ඇමතුමාට පවරලා දෙනවා ගැසට් නිවේදනයකින් මේ කර්මාන්ත ඇමතුමාට. ඉතින් මම මගේ දැනීම හා විශ්වාසයේ හැටියට අපේ රටේ ඉතිහාසයේ කිසිම දවසක කවදාක්වත් නොකරපු දෙවන්ත පරිමාණ අසාධාරණ අයුක්ති සහගත පවරාදීමක් තමයි මේ කරන්නේ. මොනවට කප්පම් ගෙවනවද කියලා මට තේරෙන්නේ නැහැ. මේ 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 විශ්වවිද්‍යාල ටික කර්මාන්ත මාත්‍යාංශයට දාපුවාම මේ ඒ ඒවැයි ඉගෙන ගන්න දරුවෙක් මොන විශ්වාසයෙන්ද මේ විශ්වවිද්‍යාලෙට එන්නේ? දැන් විශ්වවිද්‍යාලයකට එනකොට විශ්වවිද්‍යාලයකට එන දරුවෙක් මේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබපු කවුරුත්ම මේ කැබිනට් මණ්ඩලයේ නැද්ද මං අහන්නේ? මේක හර්ෂ සිල්වා ඇමතුමාට පවර දුන්නා නම් ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ලස්මන් කිරියල් ඇමතුමාට පවර දුන්නා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. කාට හරි පවර දුන්නාට කමක් නැහැ. මේ මේ අධ්‍යාපන විෂයක් කරපු කෙනෙක් මෙතුමා උසස් අධ්‍යාපන විෂය කරලා තියෙනවා. අර එතුමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල ආයතනවල දරුවන්ගේ සිතුම් පැතුම් ආකල්ප ජනවාර ධර්මතා ඔවුන් පිළිබඳ අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව තීන්දුව తీරන ගන්නකොට කොහොමද මේ ආයතන හසුරුවන්නේ? ඒවා පිළිබඳ විශ්වාසයේ කඩාවැටුනොත් විශේෂයෙන් NSB එකට එහෙම එක ළමයෙක් කියවෙන එකක් නැහැ. මම මේ පිළිබඳ වගකීමෙන් කියන්නේ මොකද කරුණු කීපයක් නිසා. එකක් මගේ ආසනය තුල පිහිටලා තියෙන. දෙක මම මේ මගේ මැතිවරණ කොට්ටාසයට ගෙන යාම සඳහා සම්පූර්ණ දන්න දඟිරි ඔක්කොම දාලා තමයි ඒකට ගෙනිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ආයතන මෙහෙම වැට්ටුවොත් මේවා ණය ගෙවා ගන්න බැරි වෙලා මේවා පොලී ගෙවා ගන්න බැරි වෙලා මේ මොන අපරාධයක්ද කරන්නේ? මොකක් සඳහාද කරන්නේ? අග්‍රාමාත්‍යතුමා යටත් තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතන අපිට මෙතන ඇවිල්ලා මේ ගණදෙනුව බේර ගන්න පුළුවන්. අගමැතිතුමා එක කතා කරලි බෙල්ල මේක මේ විශාල ලෙස අයතා පත්වීම් යනාදී එතුමා දෙන එකක් නැහැ. දැන් මේ ආයතන සියල්ලගේම පත්වීම් උසස් කිරීම් මාරු කිරීම් යනාදී පිළිබඳ ශාස්ත්‍රීය මට්ටමේ තීන්දුව తీරන ගැනීමේ මානසික තත්ත්වයක් තියෙන්නේ නැති අයට මේ පවරාදීම නොකළ යුතුයි කියන එක තමයි මේ පිළිබඳ අපේ විපක්ෂේ ඉතාම බරපතල විරෝධය පළ කරන අතර මං විශේෂයෙන් නම කියනම හෙන්සාඩ් වාර්තාවට ඇතුල් වෙන ලෙස සභානායකතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් ආචාර්ය හර්ෂ සිල්ලෝ මැතිතුමත් අග්‍රාමාත්‍යතුමාට කියලා අඩුම තරමේ විශ්වවිද්‍යාල ටිකනම් කර්මාන්ත අමාත්‍යංශයට පවරලා දෙන්න එපයි කියන ඉල්ලීම ලක්ෂ සංඛ්‍යාත මේ රටේ උපනූපන් අධ්‍යාපනය ලබන මිනිස්සුන්ගේ නාමයෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටින්න කැමැති. දෙවනුව මේ අපේ සුළු කෘෂි අපනයන අපේ ගමගේ ඇමතුමාගේ අමාත්‍යාංශේ අපි කෙටි කාලයකට වැඩ තහනම් කරපු අමාත්‍යාංශයකට ගියානේ. මට ඒ අවස්ථාවේදී බාර දුන්න ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශේ. ඉතින් ප්‍රථමයෙන් අපි ගිවිසුමක් සිංගප්පූ ගිවිසුම අත්හිට වීම සඳහා අවශ්‍ය විධිවිධාන යෙදුවා. අපි නියම කළා මේ පාර්ලිමේන්තුවට සිංහල දෙමළ භාෂා වලින් මේ ගිවිසුමේ පිටපත් අද වෙනකන් ලබලා දීලා නැහැ. මම ඒ දිවුරුන්දුන් අමාත්‍යවරයා වශයෙන් නියම කළා ලේකම්වරයාට මේ පාර්ලිමේන්තුවට පොරොන්දු වෙලා තියෙන නිසා දෙමළ හා සිංහල සිංගප්පූරු ගිවිසුම මුද්‍රණය කළ දෙන්න කියලා. තාම දීලා නැහැ. දෙක අපි නව වෙළඳ ප්‍රතිපත්තිය කියලා අනුමත කළා තියෙන ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කළා. මේ රටට අලුත් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හැදීම සඳහා යෝජනාව සම්මත කළා. ඒ නිසා දැන් ආණ්ඩුවට පුළුවන් නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය රාජ්‍යාංශය හා පුද්ගලිකාංශය සමග එකතු වෙලා ඒ සකස් කිරීමේ වගකීම වාණිජ දෙපාර්තමේන්තුවට බාර දීලා ජාතික වෙළඳ ප්‍රතිපත්තිය රටට හදන්න. තුන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් මේ වැටිලා තියෙන රට ගොඩ ගන්න නම් මම යෝජනා හතරකට කැබිනට් පත්‍රිකාව සකස් කළා. භාෂාවල් වලට පරිවර්තනය කළා යවන්න දෑස්ති කළා තිබුණා. පළවෙනි එක තමයි ලංකාවේ කිසිම රජයක් ලබා නොදුන්න බදු විමුක්ති පැකේජයක් සෝජාතිකයන් සඳහා ලබා දෙන්න. ඒ කියන්නේ විදේශවල සංගවා තිබෙන මුදල් හෝ ඉපයූ ආකාරයේ හෙළිදරව් නොකළ මුදල් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව හෙළිදරව් කිරීම සඳහා විශේෂ බදු විරාම බදු සාන බදු සානුබල සහ බදු සමාවක් ඇතුළත් පැකේජයක් හඳුනා දීම කළ යුතුයි කියලා එකක්. දෙක ගම්මට්ටමේ බිම්මට්ටමේ මිනිස්සු කෙලින්ම අපනයනයට සම්බන්ධ වෙන ආකාරයට අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් ආරම්භ කරන්න. ඒ 5000 ආරම්භ කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් එක්ස්පෝර්ට් ඩිවලොප්මන්ට් බෝඩ් එකෙන් 140 සීට් කැපිටල් එක බීජ ප්‍රාග්ධනය සපයලා 160ක් ගංගොල ජනතාවට ප්‍රාග්ධනය අයිතිය ලබා දීලා ජනතා සමාගමක් විදිහට ජනතාවගේ සමාගමකට මේ අරමුදල් ටික ලබලා දීලා ඒ ප්‍රදේශයේ නිපදවන භාණ්ඩ ටික ස්ථාවර මිලක් යටතේ මිලදී ගන්න එක නිෂ්පාදකයෙක් හෝ අපනයන කරුවෙකුට ඉදිරි විනිමය ගිවිසුම ෆෝවර්ඩ් එක්ස්චේන්ජ් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කළා. ඒ ගිවිසුම යටතේ මේ ගන්න භාණ්ඩ ටික පිටරට කෙලින්ම යවලා එහි ලාභ ලාභාංශ ප්‍රතිලාභ සියල්ල ගමට ආපසු ගෙන යන ආකාරයේ අපනයන සැකසුම් ගම්මාන 5000ක් සකස් කිරීම සඳහා වෙන වැඩපිළිවෙල අපි සකස් කළා. අපනයන සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කළා. මම දන්න විදියට මලික් සමරවික්‍රම අමාත්‍යතුමා ඒ අමාත්‍යංශයට උපදෙසක් දීලා තියෙනවා. ඒ මම කියපු යෝජනාව ඉතාම හොඳ එකක්. ඒක ඉස්සරහට ගෙනියන්න කියලා. ඉතින් එයි විශාල කොටසක් දයාගමගේ ඇමතිතුමාට පැවරෙනවා. ඉතින් එතුමාට පුළුවන් ගෙල්ලි වෙලා අපිට පුළුවන් මේ සිංහල ඉඟුරු තියෙනවා නම් ගම්මානයක් ලෙස එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් විලේජ් එකක් විදියට හැදුවාම ඒ ස්ථාවර මිලක් යටතේ ඒ ලබා ගන්න පුළුවන් අය ඉන්නවා. ඊළඟට මාතලේ ප්‍රදේශවල තියෙනවා මේ වැනිලා. ඒවා ගෙවතු වගාවක් විදියට තමයි කරන්න පුළුවන්. මහා පරිමාණයේ අක්කර 1000 ගණක් වගා කරන්න බෑ. මොකද එක එක මල මල අරගෙන කරල එනකන් ඉත්තේකූරු වලින් ඇනලා මේ පරාග පෝෂණය කරන්න ඕනි. වියලි වැනිලා කිලෝවක් රුපියල් 60,000කට විතර විකුණන්න පුළුවන්. කටුවාත්තා අද ඉතා විශාල බටහිර රටවල විශාල ඉල්ලුමක් තියෙනවා. කටුවාත්තා අනෝදා වගාවට කොමාරිකා ඕනේ තරම් මෙහෙම නිපදවලා යවන්න පුළුවන්. ඒ සඳහා වෙන ගම්මාන මේ 5000 කෘෂිකර්ම අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ එකතු වෙලා සකස් කරන වැඩපිළිවෙල ගෙන යාම සඳහා ඇමතිවරයා වශයෙන් ඍජුව මැදිහත් වුණේ නැත්නම් මේ රටේ නිලධාරීන් එහෙම කෙරෙන සිරිතක් නැහැ. මොනවා හරි කරන්න නම් අමාත්‍යවරයා උදේ දවල් රැය එකට මැදිහත් වී යුතු තත්වයක් අපේ රටේ තියෙන්නේ. ඒ නිසා ඊට මැදිහත් වෙන්න කියනවා. තුන්වෙනුව අපි ලීවා තව නිදාස් වෙළඳ කලාප තුනක් අලුතෙන් ඇති කරන්න බැංකොක් වගේ සියලුම ඇඳුම් මසන අයට මසා නිම කරන අයට මැෂින් යන්ත්‍ර සූත්‍ර උපකරණ රෙදි නූල් බොත්තම් මේ සියල්ල ඩියුටි ෆ්‍රී සම්පූර්ණයෙන් බද්දෙන් නිදාස් කරලා ගෙනහල්ලා තව අලුතෙන් නිදාස් වෙනද කලාප තුනක් මසා නිම කරපු ඇඳුම් සඳහා අපනයනය සඳහා නෙමෙයි වෙන රටවල අය ඇවිල්ලා තොග වශයෙන් අරන් යන රටක් බවට පත්කොළොත් විශාල දිරිය කාන්තාවන් පිරිසකට රස්සා ලැබෙනවා කියලා අපි අලුත් නිදාස් වෙනද කලාප තුනක් ඇති කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළා. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර් ගේන්න නම් අපි ළඟ තිබුණා රුපියල් 200ට ඩොලරේ 200ට යයි කියලා අපි හිතුවා. අපි 160ට යන වැඩපිළිවෙළක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න ලැබුණා නම් කෙටි කාලයක් තුලදී ඩොලර් වැඩිපුර ගේන්න තියෙන ඊටාම කෙටි කාලීන උපක්‍රමය වෙන්නේ සංචාරක ව්‍යාපාරයේ පියුම් ප්‍රමාණය වැඩි කිරීම. ඒ සඳහා පුද්ගලිකාංශයේ පොළඹවන්න නම් ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ සංචාරක ව්‍යාපාරයේ කාංශයේ පෞද්ගලිකාංශයට බදු විමුක්ති පැකේජයක් ලබා දීම අත්‍යවශ්‍යයි කියලා අපි යෝජනා ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් මේ යෝජනාවල ටික මොනවද කියලා ඒ අමාත්‍යාංශයේ ඉන්න ලේකම්වරයාමයි දැනුත් ඉන්නේ. මම මේ සති දෙකේ වැඩතහනමට ලක් වෙන්න ඉස්සෙල්ල ඉදිරිපත් කරපු යෝජනා ටික ක්‍රියාත්මක කිරීම රට වශයෙන් හොඳයි. නමුත් එක ප්‍රශ්නයක් තියෙන්නේ. ආද බදු විරාම පැකේජයක් වගේ දෙයක් තමුන්නාන්සේලාගේ රජයේ විසින් ඉදිරිපත් කළාට මේ රටේ පුද්ගලිකාංශය අද පිළිගන්නේ. ඒක කවදාක්වත් එක්සත් ජාතික පක්ෂයට තිබුණ තත්වයක් නෙමෙයි. ඒක දැන් වරද්දගෙන ඉවරයි. ඒක හදන්න බෑ. මොකද පසුගිය කාල පරිච්ඡේදය තුලදී තමුන්නාන්සේලා මේ රටේ සුවජාතිකයන් වනසන විජාතිකයන් සනසන ප්‍රතිපත්තියක් තමයි අරන් ගියේ. එනිසා එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිටි පෞද්ගලිකාංශයත් අද අඬා වැටෙන තත්වයට පත් වෙලා තියෙන්නේ. හේතුව තමයි හේතු කීපයක් තිබුණා. පුද්ගලිකාංශයේ තමුන්නාසලාගේ ඇතැම් කැබිනට් ඇමතිවරු හිතුවා එක්සත් ජාතික පක්ෂයේ අය ඔක්කොම හොරු මංකොල්ලකාරයෝ ජාවාරංකාරයෝ මහින්ද මහත්තයාගේ කාලේ කුට්ටි ගණන් කෝටි ගණන් කෝටි ප්‍රකෝටි අධි ප්‍රාමාණික ලාභ ලැබපු අය කියලා. ඒ නිසා ඒ ඇතිවෙච්ච වෛරී චේතනාවෙන් පැනව සුපර් ගේන් ටැක්ස් කියලා ටැක්ස් එකක් අතීතයට බලපාන 2014ට බලපාන 15 විදිහට ටැක්ස් එකක් දාලා අර සමාගම් ලාභාංශ ඔක්කොම ගෙව්වට පස්සේ ගත්තා බිලියන 50ක් බිලියන 50ක් අරගෙන ඒක මංකොල්ල කෑම ඒ සමාගම් වලින්. ඊට පස්සේ මූල්‍ය අපරාධ කොට්ටාසිය කියන එක පිහිටුවා. මේ මූල්‍ය අපරාධ කොට්ටාසිය නීති විරෝධී කියන එක පිළිබඳ ශේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් තියෙනවා. ඇල්ලේ ගුණවංශ නායක හාමුදුරුව මහාචාර්ය කාලෝ පොන්සේකා මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවිධ අය ඉදිරිපත් කරපු නඩු තියෙනවා. ඒ නඩු විභාග කළ ඉවරයි තීන්දුව දෙන්නේ. තීන්දුව දෙන්නේ නැතුව තියෙන්නේ මේක නීති විරෝධී. නීති විරෝධී මූල්‍ය අපරාධ කොට්ටාසේ මේ රටේ සමාගම් වල හොඳ වැදගත් මහත්තුරු සමහර විට එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු අධ්‍යක්ෂක මණ්ඩල වල හිටියා කියලා. ඊළඟට අපේ ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ එක කුසූපන් සහෝදරයා මේ කිසිම දෙයකට දන්නේ නැති ව්‍යාපාරයක් කරන අහිංසක වැදගත් මිනිස්සෙක් ගෙනලා බංකුවේ වාඩි කරුණා. ඒ පරම්පරාව වලට පවා අපහාස කළ පුද්ගලිකාංශයේ ව්‍යාපාරිකයන්. එතකොට ව්‍යාපාරිකෝ කිව්ව කවදාක්වත් ඒ දරුවෝ ඒ ඥාතීන් හිතවතුන් කිව්වා මේ වගේ රටක ඉන්නවට වඩා මේක අරගෙන අපි වෙන රටකට යන් කියලා. ඉතා විශාල ආයෝජකයෝ ප්‍රමාණයක් ලංකාව හැරලා ගියා. ඒක නිසා අද පුද්ගලිකාංශයේ එක්සත් ජාතික පක්ෂයේ හෝ ප්‍රතිපත්තිය විශ්වාස කරන්නේ මොකද ඉතාම මේ වගකීම් විරහිතව පුද්ගලිකාංශයට එනව එනව ගැහුවා. මේ ඊට පස්සේ බදු පනත් සියල්ලගේ පුද්ගලිකාංශයේ මේ ජාවාරම් කරු හොරු කියලා වැට් බදු අනිත් බදු සියල්ල පනවලා මම මේ අවංකව තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. තමුන්නාන්සලාට හිතවත් ඔය පිටකොටුවේ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් අහලා බලන්න. අද එයාගේ කාරක ප්‍රාග්ධන මොනවත් නැහැ. ඒ සියල්ල ඉවර වෙලා දේපොළ ඉතරයි විකුණන්න තියෙන්නේ. අනිත් වත්කම් සියල්ල වැඩි ප්‍රමාණයක් සින්න වෙලා සින්න වෙන්න යනවා. මේ ෆිනෑන්ස් එරියස් වෙලා මේ ලීසින් එරියස් වෙලා මේවා ගෙවා ගන්න බැරුව දැන් රජයක් වශයෙන් ප්‍රධාන කළ යුතු දේ තමයි අඩුම තරමේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා ණය දෙන එක නෙමෙයි. මේ අමාරුවේ වැටිලා තියෙන අයගේ ණය රීෂෙඩියුල් කරන්න අවුරුද්දක කාලයක් දීලා ප්‍රතිසකසූකරණයක් කරලා මේ අයට හුස්ම ගන්න අවස්ථාවක් ලබා දෙන වැඩපිළිවෙලකට රජයේ මාරු වෙන්නේ. ඒකයි තමුන්නාසලට කරන්න පුළුවන්. නැත්නම් මේ කියපු බොරු ටිකට දැන් අප්‍රේල් 5 වෙනිදාට පස්සේ මොකද වෙන්නේ? අප්‍රේල් 5 වෙනිදාට පස්සේ අයවැය සම්මත වුණොත් සම්මත වීමෙන් පසු අවුරුද්දට පෙර සියරූම ත්‍රිවිලර රට හිමියෝ පේලිය හැදිලා මහජන බැංකුව ලංකා බැංකුව හරහා ඉන්නවා. ඇයි? එක ත්‍රිවිලර රට හිමියෙකුට ලක්ෂ 20 ගානේ ණය දෙනවා. එනිසා මේ හැම ත්‍රිවිල ත්‍රිරෝධ රත හිමියෙකුටම ආණ්ඩුව දැන්නේ දදා ආරාධනය කරනවා. මේ දවස්වල රූපවාහිනී බැලුවොත් විපත දැන්නේ දදා ආරාධනය කරනවා. එන්න 75 රජයේ ගෙනු ඇවිල්ලා මේ වෙලේ ගන්න කියලා. දැන් මේවා ප්‍රතිඵල එන්නේ පස්වෙනිදෙන් පස්සේ. එනකොට මේ ප්‍රතිඵලයේ ඇත්තර ගුණදායක වෙයි කියලා නම් හිතන්න එපා. මොකද ත්‍රිරෝද රත හිමිය ඔක්කොම හැමතැනම ත්‍රිරෝද රත සංගම් පිහිටගෙන තියෙනවා. ඒ අයට මිලියන දෙක ගානේ දෙනවා කියලා පොරොන්දු වෙලා දැන්නින් දානවා. ඒ අය බැංකුවට එනවා. විසිතුරු මල් වගා කරන ලඳු මල් අරගෙන රෝස මලක් අරගෙන මේ සමනලයා මලහා ළමයා කියලා මේ බැංකු කාර්යය සොයාගෙන ඇවිල්ලා විසිතුරු පළවගාවට ඉල්ලන්න පටන් ගන්නවා. විදේශවල ඉන්න අයට මේ නිවාස තලා ගන්න. මේ විවාහ වෙන්න ඉන්න යුවතිපති දෙපළ පෝරු මස්තකාරූඩ වීම පිළිබඳ සීන දකිමින් සිටපු සියලු දෙනා දැන් පස්වෙනි දැන් පස්සේ දෙන්නම අතිනත අල්ලාගෙන එනවා මේ බැංකු ඉස්සරහා. ඇවිල්ලා පොලිමේ තියාගෙන ඉවෙලා මේ ගේ හදාගන්න මිලියන 10 ඉල්ලන්න පටන් ගන්නවා. එදාට තමුන් හසලට උත්තර බඳින්න වෙනවා. අග්‍රාමාත්‍යතුමා ඊයේද පෙරේදාද බොහොම පැහැදිලිව කිව්වා ශුද්‍ර මූල්‍යය යටතේ ණය ලබාගෙන තියන අයගේ ණය කපා හරිනවා කියලා. එතුමා වගකීමකින් කියන්නේ නැත්නම් එහෙනම් ඒ වැඩපිළිවෙල කියන්න ඕනේ. කොහොමද ශුද්‍ර මූල්‍ය ණය කපා හරින්නේ? එතුමා කියනවා ප්‍රශ්නයක් නැහැ ඔක්කොම ශුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා කියලා.
අයවැය මුදල් වෙන් කර?
ඔව් අයවැය මුදල් වෙන් කළා. එතකොට දැන් කොහෙද කපන්නේ? දැන් කොළඹ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉන්නවා ශුද්‍ර මූල්‍ය ණය අරන් කණ්ඩායම් වශයෙන් මේ ලඳුන් 30 දෙනෙක් අල්ලලා මේ ෆිනෑන්ස් කම්පැනි ඇවිල්ලා කියනවා 30,000යි 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 90,000ක් ණය දෙනවා. දීලා 1,000 ගානක් 2,000ක් හැම සතියෙම ගෙවන්න කියනවා. ගෙවා ගන්න බැරි වෙච්චාම ගේ ළඟට ඇවිල්ලා බනින්න පටන් ගන්නවා. ඊට පස්සේ කණ්ඩායම අරන් ගිහිල්ලා පොලිසියට අරන් ගිහිල්ලා පොලිසියේ ඉන්නේ අර ලඳුන්ගේ පැත්ත නෙමේ ජාව අරංකාරයන්ගේ පැත්ත අර ෆිනෑන්ස් කම්පැනි පැත්ත. පොලිසිය නුත් ගහන්න බනින්න පටන් ගන්නවා. සමහර කාන්තාව මේක දරා ගන්න බැරුව සීදි විනාස ගන්නවා. ඒ නිසා මේ ශුද්‍ර මූල්‍ය ණයගත්ත කාන්තාව ඔක්කොම බලාගෙන ඉන්නේ දැනට ඡන්දයක් එනකන්. ඡන්දේ ආපුවම තමයි මේ සියලුම දුක්ව දෝමනස්ස වේදනාවල් සියල්ල සුනාමියක් වගේ තමයි යන්නේ. මේ කියන කතන්දර නෑ, මේ තියෙන ගණන්කාර කතන්දර කියලා මෙතන ඕන එකක් කියලා ගියයි කවුරුත් නැති නිසා. නමුත් එළියට බැහැලා බලන්න මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ, ජනතාවගේ ප්‍රශ්නේ මේ කියන සුන්දර ලෝකෙද තියෙන්නේ කියලා. මොකද ආර්ථිකයේ වර්ධනය වෙන්නේ නැත්නම්, රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැත්නම්, අලුත් ආරක්ෂා අවස්ථා ජනිත වෙන්නේ නැත්නම්, ජනතාව අතර මුදල් ගලා එන්නේ නැත්නම්, දේශපාලන කතන්දර කියන්න පුළුවන්. ඒව ගැන අපිට ආනන්දයක් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තට මේ තත්වයෙන් ගොඩ යන්න නම් අපි කළ යුතු වෙන්නේ ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළක් වහා සකස් කරගත යුතු වෙනවා. කොහොමද මේ වැටුන රට ගොඩ ගන්නෙ කියලා. එවැනි වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා මේ මම හිතනවා මේ ඇමතිවරු දෙපොළටම හොඳ දායකත්වයක් දෙන්න පුළුවන්. මේ හර්ෂ සිල්වා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් කාලයක් තියෙන්නේ.
ආචාර්යතුමාට විශාල ව්‍යාපාරික අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙන දයාගමගේ මහත්තයාට වැඩ කරන්න ඕනේ කියලා හිතන අයට වැඩ කිරීමේ අවස්ථාව ලබා දෙන්න. බොරු කිව්වොත් දැන් ඔබතුමාලා අර පොක්සගන් බොරුව කුලිය පිටියේ ගිල්ලුවා. කවුද කලේ කියලා දන්නේ නැහැ. නමුත් ඉතාම පැහැදිලිව මැතිවරණයට කලින් කිව්වේ මෙහෙම කුලිය පිටියේ. අපේ අකිල විරාජ ඇමැතිතුමාගේ ගම්බාන ප්‍රදේශයේ කිව්වහම ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඇත්ත වෙන්නේ නැති අගමැතිතුමා කිව්වා වගේනේ අකිල විරාජ ඇමැතිතුමා කිව්වහම. ඒ නිසා කුලිය පිටියේ පොක්සගන් කම්මල එනවා. එතකොට ඉතා රක්ෂා දෙනවා. මේ කාර් නිෂ්පාදනය කරනවා, එකලස් කරනවා, පිටරට යවන සිහින ලෝකේ මවලා ඉවර වෙලා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි රටේ අග්‍රාමාත්‍යතුමයි දෙන්නම ගිහිල්ලා මුල් ගල් තිබ්බේ. එතකොට ඒ සමුන්නාන්සේලා මොන විදිය ව්‍යාපාරිකයන්ට අසූවීමක් අසූනාද? හතරවිලි ලැජ්ජාවක් තියෙනවා නම් තව එවැනි යෝජනා ක්‍රමයක් කියන්න බෑනේ. පොක්සගන් තියා පොක්සගන් එකක ටයර් එකක්වත් හදන කර්මාන්ත ශාලාවක් ලංකාවට ආවේ නැහැ. ඊළඟට ඊයේ වෙනකොට පත්තර පිටු ගණන් දැන්වීම, පිටුවක සම්පූර්ණ දැන්වීම ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය. බිලියන 3.5 හම්බන්තොට තෙල් පිරිපාදු. අතිගරු අග්‍ර මේ අගමැතිතුමාගේ උපන්දිනේ 24 වෙනිදා මිනිච්චවිල ගිහිල්ලා මුල් ගල් තියෙනවා. ආයෝජකයනෝ අවුරුදු 4කින් මෙච්චර තෙල් පිරිපාදු කරනවා.
බිලියන අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඕමාන් වල ඉඳන් මේගොල්ලෝ එනවා. දැන් ඕමාන් රජය නිල වශයෙන් නිවේදනය නිකුත් කරලා කියනවා අපි එහෙම සම්බන්ධයක් නෑ, අපි දන්නේත් නෑ කියලා. ඉතින් මෙහෙම වෙච්චාම ආණ්ඩුවකට ක්‍රෙඩිබිලිටි එකක් කියලා එකක් තියෙනවනේ. ඒක සියල්ල ඉවරයි. විදේශ කටයුතු ඇමතිතුමා ඉන්නවා මනෝතිත්ත වෙලා කියලා. මේ මංගල සමරවීර ඇමතිතුමාගේ කාර්යාලය චන්ද්‍රිකාට ලනු දීලා දීලා ඒ ආණ්ඩුවත් ඉවර කළා. ඊළඟට EAPA එදිරිසිංහ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා ඒකත් බංකොලොත් කළා. මංගල සමරවීර ඇමතිතුමාගේ උපදේශකයා ඉඳලා මනෝතිත්ත වෙල තමයි අද ලංකාව හසුරුවන මිනිහ බවට පත් වෙලා ජිනීව වලට පණිවිඩය හරි. මොකද්ද මේ ආණ්ඩුව සියඹලා ආණ්ඩුවක්නේ. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කර ගැනීම සඳහා තමුන්නාසලාට ප්‍රඥාව පහළ වේවා කියලා කියමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමා. ඔව්.
ගරු
කාංචන විජේසේකර මන්ත්‍රී. මයික් එක දෙන්න. හරි.
ගරු සභාපතිතුමනි මම මීට පෙර කතා කරන අවස්ථාවේ අගමැතිතුමාගෙන් මම අහුවා ප්‍රශ්නයක්. විශේෂයෙන්ම හම්බන්තොට ඉදිකිරීමට යෝජිත පිරිපහදුවේ ඕමාන් රජයේ යම්කිසි සම්බන්ධයක් තියෙනවද කියලා. එතුමාගේ පිළිතුර උනේ මේක පෞද්ගලික සමාගමක් එක්ක කරන්න කියලා. මම ගරු සභාපතිතුමනි සභාගත කරනෝ මේ ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ වෙබ් පිටුවේ පැහැදිලිව දක්වලා තියෙනවා අපනයන සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවෙන් සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට සිංගප්පූරුවේ සිල්වපාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමග ඒකාබද්ධ පිහිටුවාගත් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත පදුමතම ලබා දෙන
සඳහා
අනුමැතිය ලබා මම මේක සභාගත කරනවා. ගරු සභාපතිතුමනි සභාගත කරනවා.
ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රී
මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි
ගරු වන්දිල ගුණවර්ධන ඇමතිතුමනි
එතුමයි සභාගත කරන ලේඛනය වගකීමෙන් නම් සභාගත කරන්නේ කැබිනට් ඩිසිෂන් එකක් නම් කැබිනට් එක නොමග යැවීම පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒක නිසා ඔබතුමිය ලියවිල්ල පරීක්ෂා කරලා බලලා සභාගත කරන්න. මොකද කැබිනට් එකට කියලා තියෙනවා නම් මේක ඕමානේ සමාගමක් එක්ක හවුලෙන් ව්‍යාපෘතිය පටන් ගන්නවා කියලා. කැබිනට් මණ්ඩලයේ නොමග යැවීමක් කවුරු හරි කළා තියෙනවා. ඒ නිසා ඒ ලියවිල්ල පරීක්ෂා කරලා බලලා සභාගත කරන්න.
ඕගර් මන්ත්‍රීතුමා
හදරු මුලාසනේ මන්ත්‍රීතුමියනි මම ස්තුතිවන්ත වෙන ඔබතුමියට අද දවසේ ඉතාමත් වැදගත් වැසියසයක් පිළිබඳව කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල් ගැන්වීමේ අමාත්‍යාංශයත් ඒ වගේම පොදු සැපීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳත් විශේෂ ප්‍රදේශ සංවර්ධනය පිළිබඳත් අමාත්‍ය අංශ දෙක යටතේ තුන යටතේ අද මේ කතා කරන්නට අවස්ථාව ලැබුණේ. මම සතුටුයි ගරු මට ප්‍රථම කතා කර අපේ හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා එක්කම ආර්ථික විශ්ලේෂක ආර්ථික දේශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කරුණු කාරණා කීපයක් සභාවේ දැක්වුවා. එතුමා අද වැසියසේ කොහොම වුණත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිළිබඳව කතා කරා. මේ කතා කරන්නේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි මේ රටේ බොහෝ දෙනෙක් කතා කරපු ආර්ථික ඔස්තාර කියන නම්බුනාමයෙන් සලකපු අපේ ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා. එතුමා මට මතකයි ඒ දවස්වල රුපියල් 2500 මේ රටේ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න උත්සාහ කරා. මම දන්නේ ඒක කොච්චර දුරට සාර්ථක වුණාද කියලා. අනාගතයේ මම හිතන්නේ ඒ සඳහා සැලසුම් කරමින් සිටින වගේ මම දන්නවා. ඒ වගේ එතුමා මට මතකයි කතා කරනකොට දයාසිරි ජයසේකර මැතිතුමා කතා කරලා පහුගිය කාලේ කිව්වා මේ අධ්‍යාපනය පිළිබඳව හරි ඇමතිවරුන්ට දෙන්න කියලා. අධ්‍යාපන විකුණන ඇමතිවරුන්ට දෙන්න එපා කියලා. නමුත් මම කියන්න කැමති දෛතුමා චෝදනා කරා මේ ගරු රිසාත් බදුදීන් මැතිතුමාට වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ විෂයන් ගණනාවක් ලබා දීම සම්බන්ධයෙන්. එතකොට මේ රටේ ලොකු කතිකාවතක් තිබුණා. මම එතුමාට ඉතාමත් ගෞරව කරන කෙනෙක්. එතුමාගේ දේශන මම අහපු කෙනෙක්. ඔව්.
ඔව්. රිසාත් බදුදීන් ඇමතිතුමාට වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලබා දීම ගැන නෙවෙයි සඳහන් කළේ. එතුමාගේ අමාත්‍යාංශයේ යටතට විශ්වවිද්‍යාලපත් කිරීම වැරදි කියන එකයි මම කිව්වේ.
හරි ගරු ඇත්තුමනි. හරි බොහොම හොඳයි. ප්‍රශ්නේ තියෙන මේකයි. මේ රටේ අමාත්‍යවරයෙක් කියන්නේ එතුමත් පළපුරුදු අමාත්‍යාංශයක්. දැන් මේ සැරේ විෂය බාරනකොට අතිගරු ජනාධිපතිතුමා දුන්නේ විද්‍යාත්මක සංකල්පයක් මතද කියන එක පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. නමුත් මේ රටේ අපි පිළිගන්නවා මම ආදරය කරන කෙනෙක් මෛතුමත් සමග මේ රටේ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ අපි අටවුතු කරන්න වෙන නමුත් වාද විවාදවලදී අපි කරුණු පිහිටිනනෝ එතුමා වෙන පක්ෂයක ප්‍රතිපක්ෂය හැටියට. දැන් බලන්න පෞද්ගලික උපකාරක කර පන්ති පවත්වපු ගුරුවරයෙකුට මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නා. එතකොට ජාත්‍යන්තර සහ ඒ වගේම වෙනත් පාසල් කරන කෙනෙකුට මේ තරයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිකම දුන්නා. ඒ පිළිබඳ ඔබතුමාට ඒ පිළිබඳ දක්ෂතාවයක් තියෙ කියන හැඟීම මත තමයි අතිගරු ජනාධිපතිතුමාලා මේක දබා දීලා තියෙන. ඔබතුමාගේ මං හිතන්නේ අපිට ඒක කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඔබතුමා හොඳට කරා. ඔබතුමා මේ රටේ තාක්ෂණික විද්‍යා ඇති කළා, මේ රටේ නිර්මාණය කර. ඔබතුමා කවදාවත් නිදහස් අධ්‍යාපනය වල්ලන්න කටයුතු කරේ නැහැ. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මං හිතනවා අපේ මොහන්ලාල් ග්‍රේරුවැත්තුමා ඒ උසස් අධ්‍යාපනය වලලන්න කටයුතු කරේ නැහැ. කවුරුත් හොඳට කටයුතු කරා. ඒක නිසා පුද්ගලයා පිළිබඳව සලකන්න ඕනේ නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනය මේ රට නිර්මාණය කරපු විශේෂයෙන්ම අපේ පළාතේ හිටපු CWW කණ්ණංගර සූරින් ඊළඟ මැතිවරණේ පරාජයට පත් වුණා ඔබතුමා දන්නවා. ඊළඟ මැතිවරණේ පරාජයට පත් වුණා. අද මහලොකුවට අපි කතා කරන නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා එතුම තමයි මේ රට ගලවගත්තේ. මේ රටේ අහිංසක දුක්ඛිනෙන තැළෙන පොඩි වෙන ඒ වගේ කම්කරු ගොවි දීවර ජනතාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්න කියලා. නම් මොකද එතුමාට උනේ? එතුමා පරාජයට පත් වුණා. ඒ නිසා මේ රටේ මොන විෂය කොයි පුද්ගලයාට දෙන එකද කියන පිළිබඳව නෙමෙයි, ඒ පුද්ගලයා විසින් ඒ කාර්යය හරියට කරනවද නැද්ද කියන එක බලලා තෝරන අපි විවේචනය කරන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙන්න පුළුවන් මේ රටේ උපාධිධාරීන් නෙමෙයිනේ. මෙර අනසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් මේ රටේ උපාධිධාරී නෙමෙයි. මතක තියාගන්න. හැබැයි එතුමා සියලු විෂයන් පිළිබඳව දැනුමක් තිබෙන, මේ රටේ විප්ලවීය වෙනසක් නිවාස ශාස්ත්‍රය තුළ ඇති කරන්න පුළුවන් ශක්තියක් තිබෙන, මේ රටේ කළමනාකරණය පිළිබඳ ඉතාමත්ම ශීඝ්‍රයෙන් කඩිනමින් කටයුතු කරන්න පුළුවන් දක්ෂතාවයක් තිබුණා. එසම මම කනගාටු වෙනවා රිසාත් බදුවිදීන් මැතිතුමාට මේක දෙනවා කියනකොට හරි බය වුණා. මොකද ඊළඟ ඡන්දවලට මුස්ලිම් ජනතාවගේ ඡන්දේ සමහර වෙලාවට බලාගෙන අපි ඒක දුන්න කියලා. නෑ, අපි එහෙම නෙමෙයි. අපිට ඇමතිකම් 100 ගාණක් නෑ. මොකද එතුමාට දෙන්න ඕන තරම් බාධා පමුණුවන්න මම ලෑස්ති.
ගරු බන්දුල ගුණාරේ
අපිට වෙන්නේ නෑ. සම්මාංශේ බයක් අපිට හිතා ගන්න පුළුවන්.
සම්මාංශේ වැරදි
සැකයක් ඇති කියලා කියන
සම්මාංශේ වැරදි. තේරෙනවද?
මේ නිසා මම කරුණාකරලා මගේ වෙලාව දෙන්න
විශ්වවිද්‍යාල දීම.
මේ උගත් ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන ශ්‍රීමතාණනි මට මේ කතා කරන් දෙන්න. මම ඉතාමත් ඔබතුමා එක්ක ගන්නකොට මම පුංචි මේ නිකම් මේ හාල් මැස්සෙක් වගේ මිනිහෙක්. ඒ නිසා මම කියනවා මේ රටේ ඒ පිළිබඳ බයක් සැකක් ඇති වෙන්නට අවශ්‍ය නැහැ. මොකද මෙතුමල්ලට අද පුදුම ඉරිසියාවක් තිබෙනවා.
මේ මේ
අංශුමාර් සිංහ ගරු මන්ත්‍රීතුමා
බන්දුල ගුණවර්ධන මැතිතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් මොකද රිෂාඩ් බදින් මැතිතුමා කියනෙත් මොරටු විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත ශිෂ්‍යෙක්. ඉතින් එහෙම මේ ඔබතුමා කාටවත් මේගොල්ලන් විශ්වවිද්‍යාල ඒ සම්පූර්ණ වැරදි මේ
කතාව කියන්නේ. ඔබතුමා
සම්පූර්ණ අයින් කරගන්න එක.
ගරු බන්දුල ගුණවර්ධන
නිසා අවස්ථාව දෙන්න ඕනේ. සම්පූර්ණ වැරදි. මට අයිතිය තියෙනවා ඇමතිවරයෙක් වශයෙන් කියන්න කර්මාන්ත අමාත්‍යාංශයේ යටතට ලංකා ඉතිහාසයේ කවදාක්වත් විශ්වවිද්‍යාල පත් කළා නෑ.
ලෝකේ කර්මාන්ත අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල තියෙනවා.
ඇයි ගන්න
බැරි? ලෝකේ තියෙනවා.
ඒ නිසා
ගරු මන්ත්‍රීතුමල්ලා කතිකයාගේ වෙලාව ගන්න එපා. ගරු
මන්ත්‍රීතුමල්ලාජ්ජපාලහෙට්ටිආරච්චි
මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මුලාසරේ මන්ත්‍රීතුමියනි, මම කනගාටු වෙනවා මේ වගේ බොළඳ තර්කවලට වාද විවාද කරන්න තරම් මම එච්චර මං හිතන්නේ කටයුතු කරා. මේක මේ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොන පුද්ගල ඇහැ කන තියෙන පංචේන්ද්‍රිය තියෙන ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන්. මතක තියාගන්න, කරන පුද්ගලයා පිළිබඳවනේ කරන වැඩේ හරියට කරනවද නැද්ද කියන එකයි තීන්දුව කරන්නේ. මම ඒකයි කිව්ව උදාහරණ දැක්ුවේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා බේරා මම දන්නවා රිසාත් බදුදීන් ඇමතිතුමා ඉතාමත් හොඳට කර්මාන්ත වාණිජ අමාත්‍යාංශය කරා. තමුන්නාංශෙත් වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය කරා. හැබැයි තමුන්නාංශේ හිටියට මහින්ද රාජපක්ෂ මහත් එක්ක වැඩ කටයුතු කරාට තමුන්නාංශයට කවදාවත් ඒ දෙක එකට දාලා අමාත්‍යාංශ දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔළුවට තියාගෙන කරුඩ තියාගෙන හිටියට මම ඉතාමත් පැහැදිලිව කියනවා තමුන්නාංශයට කවදාවත් මුදල් ඇමතිකම දුන්නේ නැහැ. නියෝජ්‍ය මුදල් ඇමතිකම දීලා කටයුතු කර මිසක්. ඒ නිසා මතක තියාගන්න මේ රටේ යම් යම් විෂයන් බෙදන්නේ ආණ්ඩුවේ අපි. අපිට ඕන විදියට ඉන විදියට බෙදලුවා මිසක් න්‍යාය පත්‍රය තමුන්නාන්සේලාගේ ඒකාබද්ධ විපක්ෂයට පොහොට්ටුවට ඕන විදියට න්‍යාය පත්‍ර හදන්න මේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ලෑස්ති නැහැ. ඒකට ආණ්ඩුවක් හදාගන්න හොර ආණ්ඩුව හදලා හඳපානේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා ඒවයි යමති ඒ අමාත්‍යංශෙත් දුන්නේ නැහැ අධ්‍යාපන ඇමතිකම. ඒකේ දුන්නේත් නැහැ. ලැජ්ජයි අපිට. ඒකේ දුන්නා නම් තව කමක් නැහැ. ඒක දුන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඒවට ඇතිවෙච්ච වේදනාව පිටකරන්න අද කොහෙන් හරි ආවුලගෙන දැන් කරුණු කාරණා කියන தත්තෙට බංකොලොත් தත්තෙකට ඔබතුමාල්ල පත් වෙලා තිනවා. මං ඒකන කනගාටු වෙනවා. මට සමා වෙන්න. ආචාර්යවරයෙක් හැටියන මට සමා වෙන්න කියලා මම කියනවා. යම් හිත්‍රිදීමක් වේදනාවක් ඇති වුණා නම්. ඒ නිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි.
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසානයි.
ඔය හැරෙන්න විතරයි මට මේ බාධා කරන්නවට දෙන්න ගරු මන්ත්‍රීතුමියනි විනාඩි 5ක්. මට බාධා වුණානේ.
ඔව්.
ඒ නිසා මට මේ විනාඩි 5ක් දෙන්න මම කාරුණික ඉල්ලන ඔබතුමියගෙන්. ඒ නිසා මම කතා කරන්න ගත්තේ ගරු දයාගමගේ ඇමතුමාගේ විශේෂයෙන්ම සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යංශය පිළිබඳව. මම හිතනවා මේ රටේ ඉතාමත් වැදගත් විශිෂ්ට ඒ වගේම මේ රටේ ජනතාවට සේවය කරන්න පුළුවන් අමාත්‍යංශයක්. මම දන්නේ 1995 මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳලා ආපු කෙනෙක්. එදා සමෘද්ධි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට මේ රටේ 18 ලක්ෂයකට දුන්නා. හැබැයි දැන් අවුරුදු 29ක් ගිහිල්ලත් තවම සමෘද්ධි ප්‍රතිලාභයෙන් යම්සි අඩුවීමක් වෙලා තියෙනවනේ ඒ 4 ලක්ෂයයි. තවම 14 ලක්ෂයක් තියෙනවා. ඒ අතරේ අපි අයවෙන් ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා තවත් 6 ලක්ෂයකට සමෘද්ධිය දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මෙතන කොතන හරි වැරදීමක් තිබෙනවා. මේ ව්‍යාපාරය තුලින් ඇත්ත වශයෙන්ම සමාජ සවි බල ගැන්වීමක් කරනවා යන්න පිළිබඳව අපිට 3-4 වතාවක් හිතන්න වෙනවා. ඒ නිසා එමුතුමාට තිබෙනවා කාර්යභාර ඉස්සරහට. මෙතෙක් අවුරුදු 20ක් තිස්සේ එක්සත් ජාතික පාක්ෂිකින් හැටියට කටයුතු කරපු අයට අවුරුදු ගාණක් දේශපාලන පරිගැණීම් වලට ලක් වෙලා සමෘද්ධි නිලධාරීන් කියන්නේ දේශපාලන පත්වීමක් ලබා දීපු අය. ඒ අය තමයි මෙහෙව්වේ පහුගිය මැතිවරණ ව්‍යාපාරයේම මේ රටේ ඒ ව්‍යාපාරයේ නොවෙන්නට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු දෙකක් මේ රටේ ක්‍රියාත්මක කරන තිබිච්ච අවස්ථාවල් අයින් වෙලා ගිහිල්ලා තිබුණා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේක සාධාරණීකරණය කරන්න ඕන. එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද එක්සත් ජාතික පක්ෂයේද එහෙම නැත්නම් ජනතා වික්ති පෙරමුණද ප්‍රවිධ සංවිධානයේද කියලා නෙමෙයි මේ හැම කෙනෙකුටම සාධාරණ යුක්ති සාගත ලෙස තමන්ගේ ශක්තිය මත ගොඩනගෙන්න පුළුවන් වැඩ පිළිලක් මේ රටේ කියන්නට ඕන. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලනවා ගරු අමාත්‍යතුමාගෙන් කරුණා කළා මේ නැවත ප්‍රති සමාලෝචනයක් කරන්නට අවශ්‍ය වෙනවා මේ රටේ සෑම කෙනෙක්ව. තකහණියක් කඩුමුඩිය ගෙනල්ලා කොමාරි සමෘද්ධිය මේ ගැට ගහලා දෙන එකට මේ කරන්නට ඕන. මේක ඉතාම සාධාරණ යුක්ති සාගත ලෙස ඉතාමත් හොඳින් විපරම් කරලා සමීක්ෂණ කළා ඒ තුලින්
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
නිවැරදි වැඩ පිළිවෙලකට යන්න අවශ්‍ය
නැහැ. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය දුන්න සාධාරණ කාලය.
ඒ නිසා මම සතුටු වෙනවාද මේ සමෘද්ධි වැඩසටහන මේ රටේ ඉතිහාසය තුල තිබිච්ච ඉතාමත්ම කණගාටුදායක ඒකම අකාරුණික තත්ත්වයට පත් වෙච්ච අමාත්‍යංශයක අමාත්‍යවරයා හැටියට එතුමා මේ රටේ මේ සමාජ සවිගල්වීම සඳහා විශේෂයෙන්ම මේ රටේ සමාජ
සේවාව
කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා රාධාකෘෂ්ණ අමාත්‍යතුමාටත් තමන්ගේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා හැටියට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ඊළඟට ගරු එස්.සී. මුතුකුමාරණ මන්ත්‍රීතුමා.
ගරු වැඩ බලන මන්ත්‍රීතුමියනි මම දිග කතාවක් කියන්න උත්සාහ කරන්නේ මෙතනදී අපේ වන්දුල ගුණවර්ධන හිටපු ඇමතිතුමාගේ ප්‍රකාශයේ විශ්වවිද්‍යාලය කර්මාන්ත අමාත්‍යාංශයේ අරක් කිරීමේදී බට පෙරුනේ පිරිසුදු සුදු රෙදි කැරල්ලක් හරියට ගැරිජ්ජයකට දැම්මා හා සමානව පෙරුමත් තමයි එකේ දකින්න ලැබුණේ. මම දීර්ඝ කතාවක් මම දකිනවා මේ අයවැය දිහා අපි බලපුවාම අපි අයවැය බලන් ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුව තුළ අපි නිදහස ලබලා අවුරුදු 72ක් ගිය කාලය තුළ අපි කොතෙක් දුරට මේ රට ඉස්සරහට ගෙනාවද එතෙන්ද ගේන්න අපි ක්‍රියා කරලා තියෙන මේ පක්ෂ දෙක මොන ආකාරයටද? අද දන්නවා අපේ කිරියල්ලේ අමතුමාලා තරුණ කාලේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ වයස ගෙවලා අවසාන කාලේ ඉඳලා අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිංහල එතුමාලා කටයුතු. හැබැයි අපි බලන්න ඕනේ ඇයි අපිට මෙහෙම උනේ. අපි දැක්කා හැම බොහෝතෙම අපි විපක්ෂයේ මොන හරි දෙයක් ගෙනාවොත් ආණ්ඩු පක්ෂයේ බලන්න ඒකට විවේචන තර්කයක් ගියේ. ආණ්ඩු හොඳ දෙයක් ගෙනාවොත් අපි බලන්න ඒකට විවේචනයේ තර්කයක් ගියේ. හැබැයි මේ තර්කය තුළ අවුරුදු පහ ගෙවිගෙන යනවා මිසක් අපිට පුළුවන් වුණාද ඉස්සරහට එන්න? අද ඒ චෝදනාවේ නිදහස් වෙන්න පුළුවන්ද එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, නැත්නම් වෙනත් ආණ්ඩු කරපු පක්ෂවලට? බෑ. අපි දකිනවා මේ අයවැය ඉදිරිපත් කිරීමේදී, මට මතක අපේ කාලේ අයවැය ඉදිරිපත් කරපහම අයවැයේ පසුවිපුරමත් තියෙන්න ඕන කියලා. අපි ඒක කළාද? නෑ. අමාත්‍යංශවල වුණාද? නෑ. වෙන්නේ නෑ. මොකද ඒ සල්ලි හරියාකාරව හරි විදියට වෙනවද කියන එක දකින්න. ඒකම තමන්ගේ මතයට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රියක් හෝ කණ්ඩායමක් ඒ පිළිබඳ පිළිබඳව ඒක පිළිගන්නවද? නෑ. අපි ඒකට මොන හරි කියලා ඒක බගාරවලා අර පුජ්‍යලයා උපහාසයට ලක් කරන තමයි. ඒ නිසා මම දකින දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවේ අපි වැගේ බොහෝ අය රටට වඩා පක්ෂය ගැන තමයි ගැන හිතනවා. රටට වඩා පක්ෂය ගැන තමයි ගැන හිතන හිඳ තමයි අපිට මේ රටට වේශිත වෙලා තියෙන කියන එක බටගේ වැටහිම අනුව බට තේරලා. මොකද මේ අවුරුදු අටක් කාලයක් තුළ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කසිකිදීම තුළ අපි දැක්ක දේ එකයි. දැන් අපි මෙම අමාත්‍යංශ දෙක ඉතාම වැදගත් අමාත්‍ය, විශේෂයෙන් සමෘද්ධිය. සමෘද්ධියෙන් බලාපොරොත්තු වෙනකොට ආණ්ඩුව සමෘද්ධි ලාභී දිරිගන්නලා ඉදිරියට ගේන්නේ. හැබැයි පුළුවන් වුණාද? ඒ බැරිහින්ද තව ඒක කරගන්න බැරි වුණා. මොකද ඒ සමෘද්ධි ලාභීක අපි දැනුවත් කළ බාහිරිකෝ මේකෙන් ගොඩ එන්න කියලා. අපි එහෙම වෙලා නැහැ. එලා එන්න එන්න සමෘද්ධි ප්‍රතිලාභී වැඩි වෙනවා මිසක් ඔහොම අපිට පුළුවන් නුණාද? කිසිම අයවැයකදී මේ ආණ්ඩු අපේ ආණ්ඩුවට අපේ හිටපු ආණ්ඩුවට අපේ මෙච්චර ප්‍රමාණයක් අපි සමෘද්ධි ලාභී ආර්ථිකයේ ස්වයංපෝෂිත කළ ඉදිරියට දැම්ම කියලා කිව්වේ නැහැ. කියන්න ඒ වැඩ පිළිවෙලක් අපි අරගෙන නැහැ. මම හිතන්නේ මේ නිසා මම හිතන්නේ අපි ඉල්ලීමක් කරනවා මේ ඇමතිතුමාගේ මේ වැඩ පිළිවෙලක් හදන්න. ගාමීය මට්ටමේ සමුද්ද ඩයාබකරු ගරගෙන ඒ තමන්ගේ තුලානේ සමුද්ද ලාභී බලගන්නලා ඔගේ ආර්ථික ගන්නලා ඔක එතනින් බගාරවන්න යන්න ඉස්සරහට යන්න. ඒ නිසා ඒ කටයුත්ත ඇමතිතුමා හරියට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් මොකද අපි හැම වෙලාවෙම කතා කරන්න දේශපාලන. දැන් අපේ ආණ්ඩුව 2014 සමුද්ද ලාභී දෙහිදා ඔකට හිටු ඇමති බැසිල් ඇමතිතුමා එතුමා යම් ගෙදරකට ගිය වෙලාවේ දැක්කා වැසිකිළියේ දොර නැහැ. ගෙදර තරුණ දුවලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මන්ද හිතලා එතුමා දුන්නා ණයක් මේකේ මේවා අවශ්‍යතාව ඉෂ්ට කරගන්න කියලා. නමුත් අපේ විපක්ෂයේ දායකු විපක්ෂයේ බැලුවේ මොකද්ද? අන්තිමේදී එතුමාට නවතින්න මොකේද? ක්‍රිමෙන්ඩ් එකට ගිහිල්ලා තමයි ණයතුනේ. ඒ වගේම 104 තිබ්බ ඒ පොලිය 112 ගානයි ගැමේ සමෘද්ධි ලාභී ඉදිරියට ගෙනීම සඳහා මා හිතන්නේ අපි හොඳ වැඩ පිළිවෙලක් පිටුපස් ඉදත් කර යුතු එක නැත්තම් එය ග්‍රාමීය මට්ටමේ සමෘද්ධි සමිතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද ඔය ශුද්‍ර මූල ණය ක්‍රමයේ ඉස්සරහට යන්නේ නැහැ. එච්චර ගබ අල්ල ගන්න ප්‍රවයක් නැහැ. නමුත් ඒකේ තියෙන දුක්තර තාත්ම මේ තත්ත්වය වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි දකිනවා අපට එන භෝග බාල්ල දිහා බලපුවාම දැන් කතා කරමුදී ගම්බිරි ස්වගා පිළිබඳව අපේ ප්‍රදේශයේ නුණක් රටකට විදේශී ගෙන්වන බාණ්ඩ නැත්නම් නිෂ්පාදන ගොවි කෘෂි නිෂ්පාදනය මේ රටේ කරන්න පුළුවන් ලාද? ඒකට වැඩි හයියක් දෙන්න ඕනේ. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය යුත්තේ. නැත්නම් යයියත් අයගේ යග්‍ය තමාර නිලධාරයගේ යග්‍ය දේශපාලඥගේ අවශ්‍යතා පිරිබහ ගැනීම සඳහා
ඒ අවස්ථාව වෙනකොට ඒවා ආඩයිඩ කරන්න පටන් ගොත් ගොවියා තහබිලිබ කබලෙක් ලිපට වැටුණා. මට මතකයි 2013-14 වෙනකොට බීලූලු අර්ථාපල් විකුණ ගන්න බැරුව හිටියා. බැවෙරුණ අපේ ආණ්ඩුව ඒවා බෙලදී අරගෙන සහතික බෙලදී අරගෙන ඒවා වෙනත් ක්‍රමයකින් ජනතාවට ලබා දුන්නා. ගොවියා වේදුවේ ආණ්ඩුවක් ඒ දේ වෙලාවේ ඒ විදිහට කතා කළා. දැන් අපි දැන් ඉස්සෙල්ලා කීව කතා කළා මොකද මේ ප්‍රතිආයනයට කිරීම. මේක අපේ රට ලද්දේශී කාලේ ඉඳන් ඈත අතීතයේ ඉඳන් කුරුදු කුළුබඩු වගාවලට තාම ප්‍රසිද්ධ රටක් තමයි ලෝකේ ලංකාව. හැබැයි ඒක ප්‍රතිආනයන කිරීම තුල මේකේ දම ගහලා මේකේ පිටත් වෙනත් ලෝකේ රටවල් වල නිෂ්පාදනය සුසුසුසු බාණ්ඩ ලෝකෙට ගිහිල්ලා රටේ දම අපකීර්තිපත් කරනවා නම් මම හිතන්නේ ඒ නිලධාරිනුත් රාජද්‍රෝහී විදිහට සලකන්න මේ කීර්තිනාමය අපේ නැති කිරීමට උත්සාහ ගැනීම සම්බන්ධව. දැන් මේ අයවැයේ පල්කර්මාන්තය සඳහා විශාල උනන්දුවක් විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. පල්කර්මාන්තයේ උතුර නැගෙන පමණක් නොවේ උතුරු මැද පළාතේ සමහර ප්‍රදේශවල පල්කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අපි ඉල්ලීමක් කරන මේ තල්කර්මාන්තය අපේ ප්‍රදේශයෙන් දියුණු කරන්න. ඒ වගේම තල්කර්මාන්තය තුළ පුළුවන් අද වන අලින්ගේ වෙන තරදෙන නතර කිරීමට ඒ තල් වගාව සික්ෂට් ක්‍රමයට වගා කළොත් අලින්ට ගොයිබීගොල්ට ඇතුල් වෙන්න බැරි බව දැන් හොයාගෙන තියෙනවා පරීක්ෂණ කරලා. ඒ තුළ ඒ කාර්ය දෙකම ඉෂ්ට කරන්න පුළුවන්. ඒ සම්බන්ධව අමුතුමාගේ අවධානය යොමු කරන්නටයි මම බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රාථමික කර්මාන්ත තමයි ආණ්ඩු යටතේ අපේ කර්මාන්ත අමුතුමාම අහගෙන නැති ප්‍රාථමික කර්මාන්ත දියුණු කරනවා. තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ මුල්ම කර්මාන්තපුරය ඉඩම් වෙන් කළ ආණ්ඩුව අනුරාපුරදිස්ත්‍රික්කයේ ගල්නෑ ප්‍රදේශයේ බුෂ්ණුව කියන ගමේ තමයි මේ කර්මාන්තය සඳහා ඉස්සෙල්ලාම බිම් ප්‍රමාණයක් වැඩ කළේ. හැබැයි මේ වෙනකල් කිසිම කර්මාන්තයක් ඒ කර්මාන්තපුරයේ නිපදවලා නැහැ, ඇති කරලා නැහැ, උත්සාහ කරලා නැහැ. හැබැයි අපිට
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ. විනාඩි දෙකක් කාලයක්
කියලා සභාවට ඒවා කරන්න ඉදිරි මම හිතන්නේ එතුමා ගැන ඒ සම්බන්ධව අපේ කර්මාන්ත අමුතුමාගේ අවධානය. කොහොමද කර්මාන්තය දියුණු කරන්නේ? ගාමීය මට්ටමේ කර්මාන්තකරුවෙක් ඉදිරියේ ඉනකොට මොකද අපි කරේ? අපේ ආණ්ඩුව දෙකම කළේ මොකද? ඔහු ගෙනල්ලා කියන හොඳම ව්‍යවසායකයා කියනවා. හොඳම ව්‍යවසායකයලා සාතිකයක් දෙනවා කොළඹට ගෙනල්ලා. වෙන බොරුවත්තමගේ ව්‍යාපාර වැඩ කරන්න ජීවුරු කරන්න පුළුවන් කරලා තියෙනවද? අඩු තරමේ බෝක්වන් පරල් කරලා දීලා තියෙනවද? ඔහුගේ බාණ්ඩ හැමයා ප්‍රහණ කරන්න අඩු තරමේ ලයිට් කඩු දෙකක් කරන් දීලා තියෙනවද? නැහැ. එහෙම නැහැ. හැබැයි කියනවා කර්මාන්ත ජීවුරු කිරීම සඳහා අපි කැප වෙනවා කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. එතන මම ඉල්ලනවා කර්මාන්ත අමුතුමාගේ ඔබතුමාලා කියන බුෂ්ණුව ගල්ලා
කර්මාන්තපුරයට ඉන්වෙස්ටර්ස්ලා
කර්මාන්තපුරය
ඒක හරියට සයින්ටිෆිකලි ආරම්භ කරපු කර්මාන්තපුරයක් නෙමෙයි. ඒක නිකන් කවුද හරි දේශපාලක ඉල්ලීම උඩ කරලා තියෙන්නේ. කවුරුත් කර්මාන්තකාරයෝ වෙන්නේ නැහැ. අතන කර්මාන්තයක් පවත්
හරි අමතක කියන මේක දේශපාලජ්ජෙක් කරුවේ කියන නෙමෙයි. මේකේ රජයේ වැදගත් නිලධාරියෙක් ඒ ප්‍රදේශයේ හැදේ. ඒ කර්මාන්තය ආරම්භ කරන්න බැරි හේතු තියෙනවා. හේතු වෙලා බලන්න ඕනේ. මේක හේතු වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් තමුන්නාසේ අපේ කලාවැවේ අනුරා ප්‍රදිත්‍රය ඉපදිලා තිබුණ නම් ඔය කර්මාන්තපුරේ ඇතිවෙන ඩක් ගාලා තමුන්නාස හැම කරන්නේ මේ බව කියන්නේ හොයන්න
කියනවා. නමුත් මේ සම්බන්ධව අපි පත්‍රයෙන් දැම්මා කර්මාන්තකාරයෝට කැමති නම් එන්න කියලා ආරාධනා කරලා පත්‍ර පබ්ලිසිටියක් දැම්මා දෙබාර තුන්බාරක් දැම්මා.
නෑ මෙතුමා යටිතල පහසුකම් ටික දෙන්න ඕන. කාපට් පාරවල් චුට්ට දැන්
කාලේ අවසානයි ගරු මන්ත්‍රීතුමා.
ඒ ටික දැන්
දැන් අවසන් කරන්න. වාදවලට වාදවලට අවසන් කරන්න.
මම විනාඩියක් දෙන්න. විනාඩිය.
ගරු මන්ත්‍රීතුමා විනාඩියක් වැඩිපුර අරන් තියෙන්නේ දැන්.
විනාඩියක් දෙන්න විනාඩිය. කතා කරන්න විනාඩිය. පහදිලිවම කියනවා දැන් කුච කර්ම ක්ෂේත්‍රේ ගත්තාම කොමාරිකා කටුවන හොදා වගා කරන්න උදව් කරනවා කියලා. උදව් කොහොමද වෙන්නේ? කොහොමද නැති කොළඹේ ගින්න ව්‍යාපාරිකෙක් ගමට ගිහිල්ලා ගැඹ ගෑනු කණ්ඩායම එකතු කරලා කියනවා හරි කොමාරිකාව ඩියුඩු කරන්න පුළුවන් හැබැයි පැලයක් ගන්න බේගානට කියලා. පැලයක් ගන්න බේගාන පැලගාන බලපුවාම අනික නිස්පාද දෙන්න තැනකුත් දැක කියලා දරා ගන්නවා. කටුවනෝදර ගැන කිව්වා. කටුවනෝද පිළිබඳ පැසිවිපුණක් කවුද කරන්නේ? කුචිකර්ම දෙපාර්තමේන්තුවට බබගත් ටිකක් හැදලා බබ කුචිකර්ම දෙපාර්තමේන්තුවට කතා කළා. මේ වෙනකන් ඒ ගස් බලන්න දෙන්න ක්‍රමයක් නැතුව හින්දා තමුන්නාසලාගේ අවධානය සදා යොමු වෙයි කියලා මේ බන්දි හෙදෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.